අවසර ස්වාමීන් වහන්ස
ඔව්
ස්වාමීන්ස අපි දැන් සසර කරපු ප්‍රාර්ථනාව දැනගන්නේ කොහොමද ස්වාමීන්ස? දැන් මම ගිය භවයක ප්‍රාර්ථනා කරන්න පුළුවන් අහවල් බෝධිසත්වයෝ බුදුවෙනි බුදුසභා මණ්ඩපේ රහත්ඵල බෝධි ලබන්නේ. දැන් මේ භවයේ එතකොට මම දන්නේ නැහැ ඒ කලින් කරපු ප්‍රාර්ථනා මොකක්ද කියලා. මම මේ භවයේ කියන්න පුළුවන් සිව්පිලි සිඹියා පත්තති රහතුන් වහන්සේ නමක් වෙන්න ඕනේ කියලා. කොහොමද දැන් අපි ආපු සංසාරේ අපි ප්‍රාර්ථනා සෑහෙන්න කරලා ඇති ස්වාමීන් වහන්සේ. ඒතකොට කොහොමද අපි දන්නේ ඔය කියන්නේ හැම ප්‍රාර්ථනාවක්ම එකතු වෙනවද නැත්නම් ඒකේ ප්‍රබලතාවය තියෙන ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවද? අපි කොහොමද මේ ප්‍රාර්ථනාව කියන එක අරගෙන යන්න ඕන ස්වාමීන් වහන්සේ?
ඒකයි තාම වැදගත් ප්‍රශ්නයක්. ඇත්තටම වර්තමානයේ අපි හුඟක් දෙන නොහිතන සහ හරියට පටලවා ගන්න තැනක් තමයි උතන. මේ ප්‍රතඥ සත්‍යයට පෙර භවයේ කළ කී දේවල් ඊළඟ භවයේ අමතක වෙලා යාම ලොකුම අර්බුදය. ඒ අර්බුදය නිසා සසර කෙටි කරගන්න තියෙන අවස්ථා වෙනුවට අපි නොයේ කාරණා පටලවාගෙන මේක සංකීර්ණ කරගන්නවා ඒ පෙර භවයේ කළ කී දේ අපිට සිහි වෙන්නේ නැති නිසා. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් හොඳ ප්‍රාර්ථනාවක් කරනවා වගේම තවත් කුසල් කරලා පැතුම් නැති කරගන්න ඕන ඒ තමන්ගේ ප්‍රාර්ථනාව ඊළඟ භවයේ සිහිපත් වෙන්න. මොකද ප්‍රාර්ථනාව නඩත්තු කළොත් තමයි ඒක ශක්තිමත් වෙන්නේ. නඩත්තු කරගන්න බැරි වුණොත් ඒ ප්‍රාර්ථනාව ගිලිහී යනවා. දැන් පෙර භවයේ අපි හිතමු අපි එක් බුද්ධ ශාසනයක් ප්‍රාර්ථනා කරනවා, මේ භවයේ අර යන රැල්ලත් එක්කලා එකතු වෙලා තවත් බුද්ධ ශාසනයක්. පෙර භවයේ අපි මෛත්‍රී බුද්ධ ශාසනය ප්‍රාර්ථනා කළා නම් මේ ජීවිතේ දැන් මේ ගෞතම බුදු සසුනේම නිවන් දකින්න ඕන කියන මේ ප්‍රවණතාවයත් එක්කලායි රැල්ලත් එක්කලා එකතු වෙලා එහෙනම් අපි ගෞතම බුද්ධ ශාසනයම නිවන් දකිමු කියලා ඉතින් එතන දඟලනවා. එතකොට දැන් අර දැන් මේ පැතුම ඇතුවත් කුසල් කරනවා, අර පැතුම ඇතුවත් කුසල් කරලාද දැන් ඔන්න සාසන දෙකක අපේ මනෝභාවයන් දෙපැත්තට විහිදිලා. එතකොට ස්ථාවරයක් නැති වෙනවා. ඊළඟට එක භවයක අපි ප්‍රාර්ථනා කරනවා සිව්පිලිසිඹියාපත් රහතන් වහන්සේ නමක් හැටියට රහත් වෙන. තව භවයක අපි ප්‍රාර්ථනා කරනවා පසේ බුදු වෙන්න. තව භවයක අනිත් අය බුදු වෙන්න කියලා කාරණා කියනකොට එහෙම නැත්තම් බුදු කෙනෙක් හමු වෙදී බුදුරජාණන් වහන්සේගේ ඓශ්වර්ය දැක්කම අපි ප්‍රාර්ථනා කරනවා මමත් කවදා හරි බුදු වෙනවා. ඊළඟට බෝසත්වරුන්ට ලැබෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පරිවාර සම්පත්‍ය ආදී අපි දැක්කොත් ඒ ගැන තෘෂ්ණාව ඇති වෙලා මමත් කවදා හරි බුදු වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ ටික කාලයක් ගිහිල්ලා තව ආත්ම කීපයක් යනකොට අර පැතුම මතක නැතුව ඊළඟට මේ ජීවිතේම නිවන් දකින්න ඕන කියන ආකල්පයත් එක්ක කටයුතු කරන පිරිසකට එකතු වුණොත් එහෙම අපි තීරණය කරනවා මේ ජීවිතේම නිවන් දකින්න ඕන. දැන් අර බුදු වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරපු කාලේ අපි ඒක එක එක්කෙනත් එක්කලා නන්දඩවන්න ගිහිල්ලා බොහෝ දෙනා අපිත් එක්ක බැඳෙනවා. අනේ ඔබ වහන්සේගේ ශාසනයෙම, ඔබතුමාගේ ශාසනයෙම, ඔබතුමියගේ ශාසනයෙම අපිත් නිවන් දකින්න කියලා අපි වට පිරිවරක් හැදෙනවා. ඊට පස්සේ ඒ මිනිස්සුන්ට මඟ පෙන්වන්න අපට හයිය නැහැ. ඊට පස්සේ දැන් මේ ජීවිතේ අපි තනියෙන් නිවන් දකින්න ඕන කියලා හිතනකොට අර මිනිස්සු පස්සෙන් එනවා. ඊට පස්සේ ඒක මහා කරච්චලයක්. මේ විදිහට කෙලවරක් නැති පටලැවිලි. ඊළඟට එක භවයක එක බිරිඳක් ප්‍රාර්ථනා කරන, එක සැණියෙක් ප්‍රාර්ථනා, තව භවයක තවත් කෙනෙක් ප්‍රාර්ථනා කරන. එතකොට අර ඔක්කොම පස්සෙන් එනවා. ඊට පස්සේ පස්සෙන් ඇවිල්ලා එතන පටලැවිලි ඇති කරගන්න. ඊට පස්සේ මහාන වෙන්න ගියත් අර මහාන වෙලා හිටියත් අරගොල්ලෝ විටින් විට හමු වෙනවා. හමු වෙන පස්සේ අර සාංශාරික සම්බන්ධතාවත් එක්කලා ඔවුනොවුන් සරාගීව බැඳෙනවා. එතකොට මහානකමත් එතනින් ඉවර වෙනවා. මේ විදිහට බරපතල පටලැවිලි අපි සසරේ ඇති කරගන්නවා. අපේ නිවැරදි ප්‍රාර්ථනා හඳුනා ගැනීමේ දුෂ්කරතාවයත් එක්ක. ඒ නිසා අත්‍යවශ්‍ය දෙයක් තමයි අපි සිහි බුද්ධියෙන් යුක්තව හොඳ ප්‍රාර්ථනා කරන්නට ඕන. ඒ ප්‍රාර්ථනා උපනුපන් ආත්ම භාවයන්හි සිහි වෙන්නට චිත්තඅධිෂ්ඨාන ඇති කරන්නට ඕන. හොඳ කුසල් කරලා දෙවි දේවතාවුන්ට පින් දීලා ආරාධනා කරන්නට ඕන. ඊළඟ භවවලත් මගේ මේ පැතුම සිහි කරගන්න මට උදව් කරන්න. ඒ අය දෙව්ලොව ඉන්නවා නම් දෙව්ලොව ඉඳගෙන අපේ පින් අනුමෝදන් වෙන දෙවි දේවතාවෝ මේ අපි කරන සාසනික වශයෙන් කරන මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙන්න, කල්යාණ මිත්‍රව හැටියට අපට සහය වෙන්න, අපට ප්‍රාර්ථනාව සිහි කරගෙන නිවැරදි ඉලක්කය වෙත යන්න, මිත්‍යා දෘෂ්ටියට වැටෙන්නේ නැතුව අපි රැකෙන්න, එහෙම හැරියොම් කරලා තියන්නට ඕන. එතකොට මනුස්ස ලෝකෙත් අපි කල්යාණ මිත්‍රයින් සම්පත්තිය ප්‍රාර්ථනා කරන්න ඕන. අපි දැන් හැම පින්කමක් කරලාම ප්‍රාර්ථනා කරනවා නේ, විනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සම්පත්තිය තමයි. ඒතර එහෙම ප්‍රාර්ථනා කරනවා වගේම අපි ඒ අයටත් ආරාධනා කරලා තියන්න ඕනේ කොහෙදි හරි අපිට මොන ගැහුනොත් අපි වැරදි දෙයක් කරන්න හදනවා නම් අපි එතනින් මුදව ගන්න අපි යහපත් දෙයට නැඹුරු කරන්න ඒ විදිහට. ඊළඟට දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් මේ ජීවිතේ අපි කරන ප්‍රාර්ථනාව නිවැරදිද? එහෙම ඊට වඩා වෙනස් ප්‍රාර්ථනාවක්ද අපි සසරේ කරලා තියෙන්නේ? ඉතින් ඒකත් අපි පරිස්සමින් සොයා ගන්නට ඕන. හුඟක් දෙනෙකුට ඇත්තටම පැහැදිලි ප්‍රාර්ථනා නැහැ. දැන් මේ නැතකදී අපි එක අම්මා කෙනෙකුගෙන් ඇහුවා දානයක් දුන්නහම අම්මා මොකක්ද දැන් මේ දානේ දීලා ප්‍රාර්ථනා කරන්නේ මොන බෝධියද කොහොමද නිවන් දකින්න හිතලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ එතුමිය මාත් එක්කලා පස්සෙත් කියනවා හාමුදුරනේ අර එදා හාමුදුරුව අහපු ප්‍රශ්නේ මට හරි ගැටලුවක් මම තාම එහෙම මට හිතාගන්න බෑ මොකද්ද මගේ බෝධිය කියලා මොකද්ද මගේ අවසාන ප්‍රාර්ථනාව කියලා. ඉතින් මම කිව්වා ඕක තමයි අපේ වැඩි දෙනෙකුගේ ඇත්ත තත්ත්වය. නිවන් දකින්න කිව්වට කොහොමද නිවන් දකින්නේ කියලා පැහැදිලිව හිතලා නැහැ. ඊළඟට තව සමහරුන්ට තියෙනවා සසරේ බුදුවරු හමුවේ ප්‍රබල කුසල් කරලා ප්‍රාර්ථනාවක් කරලා තියෙනවා. ඒ ප්‍රාර්ථනාව සසර නඩත්තු කරගෙන නැති නිසා මේ ජීවිතය අමතක වෙලා. එතකොට බුදු කෙනෙක් හමුවේදී ප්‍රබල කුසලයක් කරලා ප්‍රාර්ථනා කළා නම් ඒ බඳු ප්‍රාර්ථනා ශක්තිමත් තහවුරු වෙච්ච ප්‍රාර්ථනා. ඒව ලේසි නෑ වෙනස් කරන්න. ඒතකොට මේ ජීවිතේ අපි කොච්චර උඩපැන්නත් වැඩක් නෑ. පෙර සසර ගමනේ බුදුවරයෙක් හමුවේ ප්‍රබල කුසලයක් කළා ස්ථාවර ප්‍රාර්ථනාවක් කරලා තියෙනවා නම් එතනට තමයි යන්න වෙන්නේ. ඉතින් ඒ නිසා නිකන් ලෝක යන රැල්ලට යන එක නෙමෙයි. අරගොල්ලෝ ගෞතම බුද්ධ ශාසනය නිවන් දකින්න හදනවා. අපි විතරක් මොකටද මෛත්‍රී ශාසනය ප්‍රාර්ථනා කරන්නේ? අපිත් ගෞතම බුද්ධ ශාසන. ඒතකොට ගෞතම බුද්ධ මේ ජීවිතේම නිවන් දකින්න උත්සාහ කරන්නේ නැත්නම් ඒක මෝඩකම. ඇයිද සසර තව තවත් යන්නේ? එතකොට එහෙම කියන්න බෑ. දැන් අද හරියට නිකන් උඩ පනින ගතියක් තියෙනවා සසර දිගට යනවා නම් ඒ මෝඩයෝ මේ ජීවිතේ නිවන් දකින්න හදනවා නම් තමයි ඥානවන්ත. මේ ජීවිතේ සෝවන් වෙන්න දඟලනවා නම් තමයි මහා ප්‍රඥෝ. මේ ජීවිතේ සෝවන් වෙන්න උත්සාහ කරන්නේ නැත්නම් ඒ අය නිකන් අඥානෝ. ඒ විදිහට තමයි හරන්තිය. ඉතින් බුදුවරුවත් එහෙම හිතුවේ නැහැ. දැන් බුදුරජා දීපංකර බුදුහාමුදුරුව ළඟට සුමේධ තාපසයා පැමුණුණු වෙලාවේ බුදුරජාණන් වහන්සේ දකින්නනේ මේ මනුස්සයාට මේ ජීවිතේ රහත් වෙන්න පුළුවන්කම තියනවා කියලා. ඒ පුළුවන්කම තියෙද්දිනේ අර මතු තව සාරාසංඛ්‍ය කල්පලක්ෂයකින් බුදු වෙන්නට ප්‍රාර්ථනා කළා. ඒතකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිග්‍රහ කළේ නැහැනේ මොකද්ද මොඩයා ඒ කරගත්තු වැඩේ මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන්කම තියෙද්දි ඇයි මෙච්චර එහාට දාගත්තේ කියලා. එහෙම කිව්වේ නැහැ. මේ මහා පුරුෂයෙක් මහා සත්පුරුෂයෙක් කියලා බුදුරජාණන් වහන්සේත් මලින් සුවඳින් පූජා කරලයි නික්මුනේ. එතකොට ඒ බුදුවරුන්ගේ දැක්ම මේ අද බොහෝ දෙනා නිකන් උඩපනිනවා. ඒ තමන් නිවන් දකින්න හදන ක්‍රමයටම අනිත් එක්කෙනත් නිවන් දකින්න ඕන. තමන් මේ ගෞතම බුද්ධ ශාසනය එතර වෙන්න හදනවනම් අනිත් කෙනත් එතරින් මෙතර වෙන්න හදනවා නම් තමයි ප්‍රඥා. එහෙම නැත්නම් එයා නිකන් මෝඩේ. එතකොට තමන් මෛත්‍රී ශාසනයට යන්න හදනවනම් එතනට ප්‍රාර්ථනා ඇති කරන කෙනා තමයි ඥානවන්ත. අනිත් ඔක්කොම මෝඩයෝ. අන්න ඒ විදිහට හරීම ලාමක විදිහට නිකන් අනුන්ගේ ප්‍රාර්ථනා තමන්ට ඕන විදිහට හසුරවන්න දඟලන දැඟලිල්ල අද ගිහි පැවිදි දෙගොල්ලටම තියෙනවා. ඒ මොකද නිකන් තමන්ගේ මතය ගන්නවන්න අනිත් අයට. තමන් හරි කියලා හිතන දේම අනිත් අයත් හරි කියලා හිතන්න ඕන. ඉදමේව සච්චම් මෝගමඤ්ඤ. මේ මං කියන එක විතරයි හරි අනිත් ඔක්කොම වැරදි. ඉතින් ඒවෙන් කරන්න හදන්නේ නිකන් කල්ලියක් හදන එක. අනුගාමික පිරිසක් හදන එක. ඒක නෙමේ සාසනික ප්‍රතිපදාව කියන්නේ. අනුන්ට ඕන විදිහට නිවන් දකින්න අපට බෑ. අපට ඕන විදිහට නිවන් දකින්න අනුන්ට බෑ. අපි නිවන් දකින්නේ කොහොමද කියලාවත් අපි දන්නේ නැත්තම් කොහොමද අනිත් අය හසුරුවන්නේ? ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ අපේ නිවැරදි පැතුම මොකද්ද කියලා හඳුනගන්න. ඒ පැතුම මොකද්ද කියලා හඳුනගන්න නම් පරිස්සමෙන් අපේ මනස ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන. මට දැනෙන දේ, මට හැඟෙන දේ මොකද්ද? අවංක අදහස මොකද්ද? දැන් සමහර කෙනෙකුට ආසන්න ආත්ම භව කීපයක කටුක දුක් විඳන නම් ඒ තැනත්තට හිතෙන්න පුළුවන් මේ සසරේ තවත් ඉන්න බෑ කියලා. හැබැයි පැතුම තියෙන්නේ වෙනත් බුද්ධ ශාසනයක වෙන්නට පුළුවන්. ඒ සඳහා බුදුවරු හමුවේ පින්කම් කරලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. හැබැයි මේ ආසන්න ආත්ම භව කීපයක දැඩි විදිහට කටුක දුක් විඳපු නිසා ඒ තැනත්තට අදහසක් ඇති වෙලා තියෙනවා මෙතන රැඳෙන්න බෑ කියලා. හැබැයි රැඳෙන්න බෑ කියලා මේ ඉක්මනින් මම දකින්න ඕන කියන අදහස ආවට ටිකක් තමන්ගේ මනස පරීක්ෂා කරලා බැලුවොත් අර යට වෙච්ච පැතුමේ නෂ්ඨාවශේෂ තමන්ගේ මනසෙ විටින් විට මතුවෙනවා. ප්‍රතිවිරුද්ධ අදහස. ඒ කියන්නේ තව සසර පවතින්න ඕන, අනිත් අයට උදව් කරන්න ඕන, බුද්ධ ශාසනය රැක ගන්න ඕන, ඒ වෙනුවෙන් අපි කැප වෙන්න ඕන. අන්න ඒ වගේ අදහසුත් අපට එනවා. හැබැයි ඉක්මනින් නිවන් දකින්න ඕන කියන කලබලයකුත් තියෙනවා. එතකොට මෙහෙම දෙකට දෙවරණේ සිතුවිලි යනවා නම් අපි තේරුම් ගන්න ඕන. එහෙනම් මෙතන මොකක් හරි අපේ ප්‍රාර්ථනාවල යම්කිසි පරස්පරතාවයක් තියෙනවා. එහෙම හරි පරිස්සමින් විමසන්නට ඕන. තමන් දන්න සත්පුරුෂ කල්‍යාණ මිත්‍රත්ව කියලා පෞද්ගලිකව කතා කළ හැකි අය, ඒ පිළිබඳව යම් පරිණත භාවයක් ඇති. නිකම්ම නිකන් අනුන්ව තමන්ගේ දෘෂ්ටිය ගන්න නෑ නෙමෙයි. සත්පුරුෂ කල්‍යාණ මිත්‍රව තමන්ට ඉන්නව නම් සුදුසු අය පුද්ගලිකව සාකච්ඡා කරන්නට ඕනේ තමන්ට දැනෙන දේ. ඊළඟට පින්කම් කරලා අදිෂ්ඨාන කරන්නට ඕනේ දීර්ඝ කාලයක්. හොඳ පින්කම් කරලා, කටින පින්කම් වගේ ඒවා පිරිසිදුව කරලා, අෂ්ට පරිස්කාර පූජාවන් හොඳ කුසලාද්‍යාසයෙන් තෘෂ්ණාමූලිකව නෙමෙයි, මල් පහන් පූජා කරලා, බුද්ධ වන්දනා කරලා, තෙරුවන් ගුණ සිහි කරලා තමන් අදිෂ්ඨාන කරන්නට ඕනේ සසර ගමනේ යම්කිසි ශක්තිමත් ප්‍රාර්ථනාවක් මම කරලා තියනවා නම් මේ ජීවිතේ නිමා වෙන්නට කලින් මගේ ප්‍රාර්ථනාව මට සිහිපත් වේවා, මට අවදි වේවා. එහෙම නැත්නම් මම පින් අනුමෝදන් කරන සත්පුරුෂ කල්යාණ මිත්‍ර දෙවි දේවතාවෝ බ්‍රහ්මයෝ ඒ මගේ පැතුම දකිනවනම් ඒ පැතුම මට සිහි කරලා දේවා. ඒ කල්යාණ මිත්‍ර උදව්ව මට කරන්න මේ පින් අනුමෝදන් වෙලා. එහෙම අපි දෙවි දේවතාවන්ට ඇරයුම් කරන්නට ඕන. එතකොට එහෙම කරලා දෙවි දේවතාවන්ගේ සහයෝගය තුලින් හරි අර සත්පුරුෂ මනුස්ස ලෝකේ ඉන්න කල්යාණ මිත්‍රයන්ගේ සහයෝගයෙන් හරි තමන්ගේම උත්සාහයෙන් හරි ඒ කවර ක්‍රමයකින් හරි අපි අපේ පැතුම මතු කර ගන්නට ඕන. එතකොට එහෙම සිහි කළාම අපිට හැඟෙනවා නම් එහෙම ස්ථාවර ප්‍රාර්ථනාවක් නැහැ කියලා. හොඳ ශක්තිමත් කුසල් දහම් කරලා පැතුමක් ඇති කර ගන්නට ඕන. හැබැයි ඇති කරගෙන විතරක් හරියන්නේ නැහැ. ඒ පැතුම නිවන් දකින ආත්ම භාවයේ දක්වා සිහි වෙන්න වෙනම ප්‍රාර්ථනා ඇති කර ගන්නට ඕන. මේවා අද සමාජයේ කතා කරන්නෙම නැති දේවල්. මොකද හැමෝම උඩපනින්නේ නිකන් අර කවුරු හරි කියන එකක් කරන්න. එහෙම නෙමෙයි, තමන්ගේ ගමනේ අනන්‍යතාවය තමන් හඳුනා ගන්නට ඕන. ඒවා හරිය දුෂ්කර කාරණා. එතකොට ඒ නිසා තමන්ට සසර ස්ථාවර පැතුමක් තියෙනම් ඒ මොකද්ද කියලා හඳුනා ගන්නට ඕන. හඳුනාගෙන ඒ නිවන් දකින්න තෙක් මතක් වෙන්නට අදිෂ්ඨාන කරන්න ඕන, පින්කම් කරන්න ඕන, ප්‍රාර්ථනා ඇති කරන්න ඕන, දෙවි දේවතාවුන්ට ආරයම් කරන්නට ඕන, කල්යාණ මිත්‍ර සහය වෙන්නට කියලා. ඊළඟට එහෙම සංසාරික පැතුමක් නැතිනම් මේ ජීවිතේ නිවරදිව හොඳට කල්පනා කරලා හොඳට හිතලා බලලා තමන්ගේ මනස ගැන ප්‍රත්‍යවේක්ෂා කරලා හොඳ ශක්තිමත් ප්‍රාර්ථනාවක් කරගෙන ඒ පැතුම උපනුපන් ආත්ම භාවයන්හි සිහිපත් වෙන්නට අදිෂ්ඨාන කරන්න. ඔය එකක්වත් කරගන්නට තමන්ට ශක්තිය නැතිනම් තමන්ට ප්‍රාර්ථනා කරන්නට පුළුවන් සසරේ යම්කිසි යහපත් නිවරදි ප්‍රාර්ථනාවක් මම ශක්තිමත්ව කරලා තියෙනවා නම් මේ කුසලය ඒ පැතුමට අනුකූලව නිවන් දකින්න මට සහාය වේවා කියලා අනියමින් ප්‍රාර්ථනා කරන්න තමයි වෙන්නේ. තමන්ගේ පැතුම සිහි වෙන්නේ නැත්තම් මොකක්කෝ නිවැරදි ශක්තිමත් ප්‍රාර්ථනාවක් මම සසරේ කරලා තියෙනවා නම් ඒ පැතුමට අනුව නිවන් දකින්න මේ කුසලයේ හේතු වේවා, ඒ පැතුම මට කවදා හරි සිහි වේවා, එබඳු නිශ්චිත ප්‍රාර්ථනාවක් නැතිනම් පාරමිතා සම්පූර්ණ උණු සැනින් මට නිවන් දකින්නට මේ කුසලයේ හේතු වේවා. එතකොට ඒ විදිහට අපට ලිහිල්ව තමයි එතකොට ප්‍රාර්ථනා කරන්න වෙන්නේ. එතකොට ඇයි ඒ අර නිශ්චිත බවක් නැති නිසා. ඉතින් එහෙම ලිහිල්ව ප්‍රාර්ථනා කරනකොට අපට අර නිශ්චිත ප්‍රාර්ථනාව මතු කරගන්න තරම් ශක්තිමත් නැහැ. ඒ තරම් ස්ථාවරයක් අපේ මනසට නැහැ. හැබැයි ඉතින් කරන්න දෙයක් නැහැ, මතු කරගන්න බැරි නම්. ඉතින් අපි උත්සාහ කරන්න ඕන නැවත නැවත ප්‍රාර්ථනා කරමින්, අදිෂ්ඨාන කරමින්, දෙවි බඹුන්ට ඇරයුම් කරමින්. ඇත්තටම දෙවියන්ගෙන් අපි ඉල්ලන්න ඕනේ නැත්නම් මේ පූජාවන්ට තියලා මට මේ විභාගය සමත් වෙන්න, රස්සාව හරියන්න, හොඳ නෝන කෙනෙක්, හොඳ මහත්තයෙක් ලැබෙන්න කියන ඒවා විතරක් නෙමෙයි. අද ගොඩක් දෙනා ඒවනේ ඉල්ලන්නේ. ඉතින් ඒවත් ඕනනම් ඉල්ලගත්තට කමක් නැහැ. එහෙම ලැබෙනවා නම්. හැබැයි අපි දෙවියන් කල්යාණ මිත්‍රයන් හැටියට දෙවියන් කියන්නේ මේ අපි අතර ඉඳලා ගිය අය. අපේ මව වෙන්න පුළුවන්, පියා වෙන්න පුළුවන්, සහෝදරයා වෙන්න පුළුවන්, ගුරුහාමුදුරුව වෙන්න පුළුවන්, ගුරුවරයා වෙන්න පුළුවන්, මිතුරා වෙන්න පුළුවන්. දැන් එතන ඉන්නේ අපිත් එක්කලා එකට සසර පැතුම් ඇති කරගෙන ආපු අය, දෙව්ලෝ බබලෝ ඉන්නවා. ඒගොල්ලෝ දන්නවා, ඒගොල්ලෝ දකිනවා අපේ ප්‍රාර්ථනාව. අපි දැන් මේ මම්මුලා වෙලා ඉන්න බව ඒගොල්ලෝ දකිනවා. එතකොට ඒගොල්ලන්ට උදව් කරන්න විදිහක් නැතුව ඉන්නවා. අපි අරහෙම ඇරයුමක් කළොත් ඒගොල්ලෝ අවදි වෙනවා. ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ උපායශීලී වෙනවා අපේ ප්‍රාර්ථනා අපට සිහි කර දෙන්න. ඒක සිහිනෙන් හරි එහෙම නැත්නම් භාවනා කරනකොට හරි. එහෙම නැත්නම් වෙනත් ක්‍රමයකින් හරි. අපට ඒක මතුකරන දෙවියන්ට බොහෝ සහයෝගය දෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා දෙවියන්ගෙන් ලාමක දේවල් ඉල්ලනවා වෙනුවට නිවන් දකින්නට යන කෙනෙක් ඇත්තටම ආරාධනා කිරීම සුදුසුයි. නිවන් දකින භවය දක්වා අපට ඒ සත්පුරුෂ කල්යාණ මිත්‍ර දෙවිවරුන්ගේ සහයෝගය ලැබෙන කුමක් සඳහාද? සුවසේ ගුණ දහම් වඩන්න, සම්බුදු සසුන පවත්වන්න, ප්‍රධාන වශයෙන් තමන්ගේ නිවැරදි නිශ්චිත ප්‍රාර්ථනා සිහි කරගෙන ඒ අනුව ගුණ දහම් වඩන්න. ඉතින් දැන් මේකෙන් මෙහෙම කිව්වයි කියලා ඔක්කොම දෙයයන්ට බාර දීලා නිකන් පරපෝෂිතෙක් වෙලා හරියන්නේ නැහැ. ආයෙත් දෙයියෝ මට සිහි කරයි ඊළඟ ආත්මෙත් මගේ ප්‍රාර්ථනා බ්‍රහ්මයෝ සිහි කරයි කියලා අනුන්ට තමන්ගේ වගකීම බාර දීලා හරියන්නේ නැහැ. ඒ දෙවියන්ගෙන් අපි අතිරේක කල්යාණ මිත්‍ර උදව්වක් ගන්න අපි වෑයම් කරන්නට ඕන. දැන් අපි නිදා ගන්නකොට අදිස්ථාන කරන්නේ පාන්දර 2ට අවදි වෙන්න ඕන නම් මම 2ට අවදි වෙනවා. තමන්ගේ මනස පිළිබඳව සැක කළොත් තමන්ට අවදි වෙයිද දන්නේ නැහැ කියලා හිතුවොත් අවදි වෙන්නේ නැහැ. හැබැයි මම 2ට අනිවාර්යෙන් අවදි වෙනවා කියලා හරියට අදිෂ්ඨානය තියාගත්තොත් හරියට 2ට අවදි වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අපේ අදිෂ්ඨානය ප්‍රබල කරන තරමට අපිට පුළුවන්කම තියනවා අපේ ප්‍රාර්ථනාව නිවන් දකින තෙක්ම සිහිපත් වෙන්නට අදිෂ්ඨාන ඇති කරගන්න පුළුවන්. හොඳ ප්‍රබල කුසල් කරන එතකොට කුසල් කරලා ප්‍රාර්ථනා ඇති කරගන්නට පුළුවන්, භාවනා කරලා චිත්ත අධිෂ්ඨාන ඇති කරගන්නට පුළුවන්, නැවත නැවත කුසලේනුත් ඒ අධිෂ්ඨානය සිද්ධ කරන්නට පුළුවන්. එතකොට සසර මේ වෙනකොට යම් පැතුමක් කරලා තියෙනවා නම් එය අවදි කරලා දෙන්නට දෙවි දේවතාවුන්ට යම් සහයක් වෙන්නට පුළුවන්. හැබැයි ඒ දෙවියන්ගේ සහය මත හෝ අප විසින් ඕනේ අවදි කරගන්න. මතු භවයට යනකොට දෙවි දේවතාවුන්ගේ සහයත් අපට ලැබෙනවා නම් භාග්‍යය. එසේ නොවුනත් අපේ ගමන් මඟ අපි හදා ගන්නට වෙනවා, අපේ පැතුම අපි සිහි කර ගන්නට වෙනවා. එහෙම නැතුව එක් එක් ආත්ම භාවවල විවිධ ප්‍රාර්ථනා කළොත් ඒ නිසා බරපතල පටලවිල්ලක් ඇති වෙනවා. ඇත්තටම මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන මිනිස්සෙයින් අතර ලක්ෂයක් ගත්තොත් 99,999ක්ම ওই විදිහට පටලවාගෙන ඉන්නේ. ලක්ෂයකට එක්කෙනෙක්වත් තමන්ගේ පැතුම් හඳුනාගෙන නිවැරදි ප්‍රාර්ථනාවත් එක්ක යනවද කියලා කියන්න බැරි තරමට සමාජය ගැන බලමු. ඒ තරම්ම පටලවාගත්තු කාරණයක් ඒක. ඒ නිසා ඒක ඉතාම වටින ප්‍රශ්නයක්. බොහෝ දෙනා ඒවා පිළිබඳව සාකච්ඡා කරන්නේත් නැහැ, කරන්න තරම් හිතලත් නැහැ. ඒවා ගැන මොකක්වත් සංඥාවක් නැතුව තමයි තම තමන් එක්තරා දෘෂ්ටියක එල්බගෙන ඒ දෘෂ්ටිය අන් අයටත් ගන්වන්නට වෑයම් කරන්නේ. ඉතින් ඒක ඇත්තට මහා අපරාධයක්. ඒ අපරාධය අපි අන් අයට නොකළ යුතුයි. අපි නිවන් දකින්න හැටියට නිවන් දකින්න කියලා අන් අයට බල නොකළ යුතුයි. අන් අයට තමන් ප්‍රාර්ථනා කරන නිවන් මඟ මොකක්ද කියලා මතු කරගන්නට උදව් කළ යුතුයි. පින්නතුනි දැන් දවසක් අපි අපේම හිතවත් දායක පවුලක තරුණ මහත්මයෙක් බොහොම සද්ධාවෙන් හාමුදුරුව ඇසුරු කරන පන්සල ඇසුරු කරන තරුණේ. ඉතින් ඒ තරුණයා කියන්නේ මට නම් ඉක්මනට නිවන් දකින්න ඕනේ නැහැ. බුද්ධ කල්ප 60ක්වත් තව ඉන්න ඕන. ඒ ඔහුගේ ප්‍රාර්ථනාව. ඒ බුද්ධ කල්ප 60ක් ඉඳලා ඉතින් මං හිතුවා ඉතින් 60ක් ඉඳලා කොහොමද දැන් නිවන් දකින්න යන්නේ? ඒ බුද්ධ කල්ප 60ක් ඉඳලත් මේ සුවසේ නිවන් දකින්න නෙමෙයි ඔහුට ඔහුගේ ප්‍රාර්ථනාව තමයි බුද්ධ ශාසනයක ඒ බුදුරජාණන් වහන්සේට දානේ වරදින්නට යන වෙලාවක ඒක දැනගෙන ඈත ඉඳලා සමහරට කන්දක් නැගගෙන ගිහිල්ලා අමාරුවෙන් ඒ බුදුරජාණන් වහන්සේට දානේ වරදින්න යන තැනදී තමන් අතින් දානේ ටික පූජා කරලා ඒ බුදුරජාණන් වහන්සේගෙන් දහම් අහලා නිවන් දකි. අන්න එහෙම පැතුම් තියෙන්නේ. ඉතින් දැන් ඒ තරුණයාට ඒකට නිග්‍රහ කරන්න බෑ. මොකද්ද මේ කරන විකාර ප්‍රාර්ථනාව කියලා. ඒ ඔහුගේ මනස වැඩ කරන හැටි. ඉතින් ඔහු කියන්නේ මේ මනුස්ස ලෝකෙට එන්නේ අපි බොහොම කලාතුරකින්, මේ ඇවිල්ලා ඉක්මනට මේකෙන් ගිලිහිලා යන්න ඕන නෑ. තව අපි මේ මනුස්ස ලෝකෙට සේවය කරන්න ඕන. බුද්ධ කල්ප 60ක්වත් තව මේ මනුලොවට යහපත කරන්න ඕන. ඉතින් කොහොමද අපි ඒකට නිග්‍රහ කරන්නේ? කොහොමද අපි ඒකට එපා කියන්නේ? ඉතින් මම ඔහුට දීපු උපදේශය තමයි ඔබේ පැතුම ඒකනම් ඒ බුද්ධ කල්ප 60ක් යනකම් සතර පායට නොඇටින්නත් සුදුසු යමක් කරගන්න. එහෙම නැත්නම් ඔය ප්‍රාර්ථනා තිබුණයි කියලා විතරක් හරියන්නේ නැහැ. එහෙම තමයි සමහරුගේ ප්‍රාර්ථනා. ඒ නිසා අපිට හැමෝටම අපේ මතය ගන්වන්නට යන එක නිර්වාණගාමිනී මාර්ගයේ යෝග්‍ය දෙයක් නෙමෙයි. ඒ අය පැටලිලා ඉන්නවා නම් ලෙහා ගන්න උදව් වෙන්න ඕන. හැබැයි අවසානයේ අපි සහාය විය යුත්තේ ඒගොල්ලන්ගේ මග ඒගොල්ලන්ට හෙලි කරගන්නට විනා අපේ මගට ඒගොල්ලෝ ඇදලා ගන්නට නෙමෙයි. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ මගට අපි අනුකූල වෙන්නත් නෙමෙයි. අපේ නිවන් මග අපට අනන්නේ. ඒක තීරණය වෙන්නේ බුදුහාමුදුරුව අපට මේ විදිහට නිවන් දකින්න කියලා එහෙම කොතනකවත් දේශනා කරලා නැහැ. ඒ නිසා කෙනෙකුට සම්බුද්ධත්වය වුණා සම්බුද්ධත්වේ, පච්චේක බුද්ධත්වය වුණා පච්චේක බුද්ධත්වේ, ශ්‍රාවකෝ වුණා ශ්‍රාවක. ඒ ශ්‍රාවක භාවයේ අතරත් යම්කිසි බුද්ධ ශාසනයක මහා ශ්‍රාවක භාවයක් ලැබලා ඒ සසුන රකින්නට, සසුන පවත්වන්නට, සසුනට මෙහෙවර කරන්න ඕන නම් ඒ විදිහට ඒ කැමති විදිහකට තම තමන්ගේ රුචිකම් සැකසීලා තියෙන්නේ කොහොමද, වඩා අර්ථ සම්පන්නයි කියලා තමන්ට හැඟෙන්නේ කොහොමද, ඒ වගේම තමන්ට කරන්න පුළුවන් කියලා හිතෙන්නේ කොහොමද, ඒ මොකක්වත් ඕන නැහැ කියලා හිතෙනවා නම් හැකියක්මනට කවර හෝ සසුනක දහම අවබෝධ කරගෙන නිවන් දකින්නට අපිට ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඉතින් එහෙම කිව්ව ගමන් ගොඩක් දෙනෙකුට හිතෙන ආ ඒක නම් හොඳයි, ඒ හැකි ඉක්මනට කොහොම හරි ඉක්මනට පැනගන්න එක හොඳයි. එහෙම හිතුණට දැන් එහෙම හොඳයි කියලා හිතුණට වෙන පැතුමක් තමන්ගේ සසරේ තියනවා නම් ඒකත් පටලව ගැනීමක් විතරක් වෙනවා. ඉතින් ඒ නිසයි අපි සිහිපත් කරන්නේ තමන්ගේ නිවැරදි ප්‍රාර්ථනාවම අවදි කරගන්න ඕන. එහෙම නිවැරදි ප්‍රාර්ථනාවක් තවම කරලා නැති කෙනෙකුට අවකාශ තියනවා ප්‍රාර්ථනාව හදාගන්න. ඉතින් ඔය දෙක පරිස්සමින් හිතලා බලලා කරන්න ඕන. ඒකට මෙන්න මේ ක්‍රමයම අනුගමනය කර යුතුයි කියලා අපටත් කියන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අපිත් දැනට කරන්නේ අපේ සසර ප්‍රාර්ථනා කුමක්ද කියලා දීර්ඝ කාලයක් අපට උනත් පටලැවිලි තිබුණා. ඉතින් ওই විදිහට කල්පනා කරලා හිතලා සත්පුරුෂය ඇසුරු කරලා, කල්යාණ මිත්‍රය ඇසුරු කරලා, මිනිස්සුයෝ දෙවියෝ ඇසුරු කරලා ඒ සියලු දෙනාගේ සහයෝගය මත අපේ ප්‍රාර්ථනා මොනවද කියලා නිවැරදිව හඳුනාගෙන ඒ ප්‍රාර්ථනාවට අනුව ගුණධම් වඩනවා වගේම නිවන් දකින්න තෙක් ඒ පැතුම අමතක නොවෙන්නට නැවත නැවත හැම භවයකම සිහි වෙන්නට අදිෂ්ඨාන කරමින් වෙනම කුසල් දහම් කරමින් එබඳු ප්‍රාර්ථනා ඇති කරමින් තමයි අපිත් මේ ගුණධම් වඩන්නේ. ඉතින් ඒක ඒ දුෂ්කරතාවයට අපි මුහුණ දීපු නිසායි අපි දන්නේ ඒක ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි කියන එක. ඉතින් මේ ප්‍රශ්නේ මතු කරපේක හුඟක් වටිනවා. හැමෝටම මේක ප්‍රයෝජනයි. ඉතින් නමුත් මේ ප්‍රයෝජනේ කී දෙනෙක් ගන්නවද, කී දෙනෙක් ඒක නිවැරදිව විවරණය කර ගන්නවද කියන්න අපි දන්නේ නැහැ. ඉතින් අපිට පුළුවන් ඒවා විවෘත කිරීම කරන්න විතරයි. තම තමන්ගේ ගමන් මඟ සකසා ගැනීම තම තමන්ගේ ශක්ති ප්‍රමාණය මත තමයි තීරණය වෙන්නේ. එහෙම නැත්නම් අනුන්ට බලකලයි කියලා අනුන් නිවන් දක්කන්න බුදුහාමුදුරන්ට පුළුවන් කමක් නැහැ. ඉතින් එහෙම පුළුවන් නම් මහදන සිප පුත්‍රයාට ඒ ජීවිතේ රහත් වෙන්න පුළුවන්කම තිබුණා. අනාගාමි වෙන්න, සකලදාගාමි වෙන්න, සෝවාන් වෙන්න ඒකකටවත් පත්ුනේ නැහනේ. ඉතින් බුදුහාමුදුරුවත් වැඩ හිටියන්නේ. එහෙනම් ඉතින් බුදුහාමුදුරුවෝ ගිහිල්ලා දේශනා කරන්න ඕනේ තමසට නිවන් දකින්න පුළුවන් මේ ජීවිතේ නිවන් දකින්න කටයුතු කරනවා කියලා. ඉතින් එහෙම එකක් නැහැ. එහෙම කරන්න ගියේ නැහැ. එතකොට අජාසත් කුමාරයාට සෝවාන් වෙන්න පුළුවන්කම තිබුණා කියලා බුදුහාමුදුරුවෝ ඒකට ඉදිරිපත් උනේ නැහනේ. ඒ මොකද ඒ සාධක තිබුණා වුණාට ඒව අවදි නොවීමේ යම් යම් හේතු තියෙනවා. එතකොට ඒ හේතු දකිනකොට තථාගතයන් වහන්සේ එහිදී ඒවට මැදිහත් වෙන්නේ නැහැ. ඉතින් අද අපි මොකක්වත් හේතු දකින්නේ නැති වෙනකොට අපට අමාරුවක් ඇති වෙනවා. අරයත් නිවන් දක්කන්න ඕන, මෙයත් නිවන් දක්කන්න ඕන. බලනකොට Taman නිවන් දකින්න හැටිවත් හරියට හඳුනාගෙන නැහැ. ඉතින් ඒ නිසා මේක අපහාසයට කියනව නෙමෙයි. අපි ගැන ප්‍රත්‍යක්ෂා කරන්නට ඕන. ඒ දැක්ම අපි තුල අවදි කරගන්නට ඕන. සසර ඒ විදිහට හදා ගන්නට ඕන. එහෙම හදාගෙන යා යුතු ගමනක් මේ ගමන. ඒ නිසා ඒ ප්‍රශ්නේ මතු කරපෙක ගොඩක් වටිනවා. තව ඒ සම්බන්ධව හෝ වෙනත් කරුණු සම්බන්ධව ගැටලු තියෙනවා විමසන්න.